Honorable Sunil Kandur Methi.
Aru Nija Kathanayakathumani Visheshayenma Ada Dine Aarthikaya Pilibandawa Kerana Saakatchawedi Pahugiya April 21 Wenida Ape Rate Janathawata Depala Walata Jeevitha Walata Saha Janathawage Jeevathwime Viswasayata Athiveche Mleche Muladharmawadi Shastra Prahare Peedane Balapama මේ ආර්ථිකයටත් ඒ ආකාරයෙන්ම ඇති වෙලා තියෙනවා. මොකද හේතුව අපි අද කතා කරන අපේ රටේ ආර්ථිකය මේ සංශෝධනයන් මේ යෝජනාවන් සාකච්ඡා කරන්න තියෙන්නේ යහපත් ආර්ථිකයක නෙමෙයි. මේ ප්‍රහාරය එල්ල වෙන්න කලින් ඉඳලත් කඩාවැටෙමින් තිබිච්ච ආර්ථිකයක් ආපස්සට යමින් තිබිච්ච ආර්ථිකයක් තවදුරටත් ඒ ආපස්සට යෑමේ වේගය වැඩි කළා මේ ප්‍රහාරය විසින්. ඒක තමයි ඇත්තම සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රහාරය විසින් සිද්ධ වුණේ අපේ අපනයන ආර්ථිකයේ ආපස්සට යමින් තිබිච්ච තේ රබර් පොල් අපනයන වෙළඳ පොළ අපේ අපනයන ආදායම අපේ ඩොලර් ඉපයීම තවත් ආපස්සට යෑම. අපේ රටට අපි මීට කලින් අයවැය විවාදයේදී කතා කළා ආයෝජකයන්ගේ නොපැමිණීම ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම ආයෝජකයෝ කියලා අපේ රටට මෙච්චර කාලයක් තිස්සේ එමින් තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේත් ප්‍රතිපත්ති නිසා කළු සල්ලි මිසක හොඳ පිරිසිදු ආයෝජන නෙමෙයි. ඒවා ඒකත් එන එක ආපස්සට ගිහිලා තියෙනවා. ඒකත් එන එක ආපස්සට ගිහිලා තියෙනවා. යම් කිසි වර්ධනයක් හරි අපට තිබුණේ යුද්ධෙන් පස්සේ. දැන් අපි අහනවා මොන යුද්ධද කියලා. ඉදිරියේදී මේ මොහොතේ ඉදිරියේදී තවත් අපට කවදා දිවර වෙන්නේ කියලා නිගමනය කරන බැරි කාලයක් දක්වා අනාගතයක් දක්වා අපේ රටේ ජනතාවගේ ආර්ථිකය ජන ජීවිතය සම්පූර්ණ කඩාවැටෙමින් තියෙනවා දැන් ඒකින්ද ආණ්ඩුව යම් විදියකින් උත්සාහ කරනවා නම් මේ හෙට දවසේ සිද්ධ වෙන ආර්ථික කඩාවැටීම් හෙට දවසේ සිද්ධ වෙන ආයෝජකයන් උපමිනීම හෙට දවසේ සිද්ධ වෙන සංචාරකයන් උපමිනීම මේ හේතුව නිසාම සිද්ධ වෙනවා කියලා මේකට ලඝු කරන්න ඒකත් වැරදි. මේක නිසාම නෙමෙයි. ඒක මේ ආණ්ඩුවේ තියෙන ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන දුබලකම නිසා. රටට නොගැලපෙන ජනතාවට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිද්ධ වෙන බිඳවැටීම මේ සිදුවීමෙන් තවත් උත්තේජනයක් ලැබලා තියෙනවා. මේ සිදුවීමෙන් තවත් වර්ධනය වෙලා තියෙන විතරයි වෙලා තියෙන්නේ. ඒක හොඳටම තේරෙනවා ගරු නියෝජක කතානායකතුමනි මේ ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු 2018 අවුරුද්දේ මහ බැංකුවේ වාර්ෂික වාර්තාව දිහා බැලුවම මේ වාර්ෂික වාර්තාවේ කියන කාරණා දිහා බැලුවම ඉතාම පැහැදිලි අපේ රටේ අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. මේක හරි පැහැදිලිව තියෙනවා කරුණු හැටියට ගත්තොත් එහෙම මම සභාගත කරනවා ගරු මුලස්රවඩ නියෝජක දානායකතුමනි මහ බැංකු වාර්තාවේ 221 වෙනි පිටුව මේක හන්සාඩ් වාර්තාවට මේ කොටස ඇතුල් කරන්න කියලා මම වගකීමෙන් ඉල්ලා හිටන ඔබතුමාගෙන් මොකද්ද අපේ රටේ ආර්ථිකය ඇතිලා තියෙන තත්ත්වය 2017 බිලියන 10313ක් වෙච්ච රජයේ සමස්ත නොපියව ණය පංගුව 2018 මේ වෙනකොට 2018 අවසාන වෙනකොට බිලියන 11977ක් වෙලා තියෙනවා. 2017-18 අවුරුද්ද අතර විතරක් බිලියන 1664ක් අපේ ණය පංගුව වැඩි කරලා තියෙනවා. ඒ මේ ප්‍රහාරෙ හින්දා නෙමෙයි. ඒ විතරක් නෙමෙයි තවත් ගණනාවක් තියෙනවා. 2017 දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට සමස්ත ණය ගෙවීම 84% තිබුණේ දෙදස් දහට අවුරුද අවුරුද්ධක් ඇතුරට සියට අනුවක දක්වා වැඩි වෙලා තියනෝ මේ මහා බැංකු වාර්තාව කියනෝ ඒ මේ ප්‍රහාරය නිසා නෙමේ. මොකද මම මේක මේ ප්‍රහාරය නිසා නෙමෙයි කියන එක කියන්නේ නැත්නම් ආණ්ඩුව හෙට බඩුමිල වැඩි කරන්නේ, හෙට කිරිපිටි මිල වැඩි කරන්නේ, හෙට බස් ගාස්තු වැඩි කරන්නේ, විදුලි මිල වැඩි කරන්නේ, වැට් බද්ද වැඩි කරන්නේ, මේ ඔක්කොම කරන්නේ මේ ප්‍රහාරය පිට තියාගෙන. මේ තස්ත්‍රවාදී ප්‍රහාරයන් හැමදාම මේ ආණ්ඩුව වල බැරිකම වහගන්න ඇඳිවතක් බවට පත් කරගත් ඉතිහාසයක් තියෙනවා. තමන්ගේ ආරක්ෂාව රටේ ජනතාවට සපයන්න බැරි වීම විසින් ඇතිවෙච්ච ඒ වැරද්ද, ඒ දේශපාලන වගකීම බාර ගන්න නැතුව හෙට දවසේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේකේ පෞටික, මේකේ ගෙවන්න බැරි බර සම්පූර්ණ මෙරටේ ජනතාව මත කොටෝන එක. ගහින් වැටිච්ච මිනිහට ගොනා යන්නට හපන් විදියට. එහෙනම් මේ ණයකන්ද මේ බිලියන 1664ක් අවුරුද්දක් ඇතුළත අපේ රට ණය කරේ මේ ප්‍රහාරය නෙමෙයි. හැබැයි මේ ප්‍රහාරය විසින් කරන්නේ තවදුරටත් ඒක වර්ධනය කරන එක, වැඩි කරන එක, ඒක වළක්වන්න බෑ. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම අද සංචාර කර්මාන්තය ගත්තොත් එහෙම ගරු මූලාසන අඩු මන්ත්‍රීතුමනි, අද කිංස්බරි, ශැංගිලා, හිල්ටන්, තාජ් සමුද්‍ර විතරක් නෙමෙයි, අරුගම්බේ, වැලිගම, දික්වැල්ලේ, තංගල්ලේ, හික්කඩුවේ, මේ රට පුරාම යම් ප්‍රමාණින් හරිච්ච තිබිච්ච සංචාර කර්මාන්තය අද විශාල බිඳ වැටීමට ලක් වෙලා තියෙනවා. ඔබතුමාගේම මේ මහා බැංකු වාර්තාවේ 167 වෙනි පිටුවේ තියෙනවා මේ වෙනකොට ලංකාවේ ඍජුව සංචාර කර්මාන්තයේ නියැලෙනවා 2018 වෙනකොට 156,367ක් මහා බැංකු වාර්තාව අනුව වක්‍රව 200,000ක් රැකියා කරන ආසන්න වශයෙන් 104ක මේ සංචාරක කර්මාන්තයේ තුලම පමණක් රැකියා කරන අය ඉන්නේ. හැබැයි අද හෝටලයකට ගිහිල්ලා බැලුවොත් එම එදා දවසකට ඩොලර් 125ක් ඩොලර් 150කට විකුණන හෝටල් කාමරයක් අද ඩොලර් 25කටවත් අතුකුණ ගන්න බැරි මට්ටමක් තියෙනවා. අද සංචාරකයෝ නැහැ. සංචාරක කර්මාන්තයේ බිඳ වැටෙනවායි කියලා කියන්නේ ඒ වටේ ජීවත් වෙන දැවන්ත ජනතාවකට තමන්ගේ ජීවනෝපායන් නැති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ හෝටල් හිමිකරුවන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ හෝටල් වල සේවය කරපු සේවකයින්ට අතින් පඩි ගෙවන්න. දැන් එහෙම බැරි අයට සිද්ධ වෙන්නේ මොකක්ද? අනිවාර්යෙන් ඒගොල්ලෝ ගෙවල් වල යවන්න. හැබැයි ගෙවල් වල ගියයි කියලා ඒගොල්ලන්ට ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ආණ්ඩුව පහුගිය දවසේ සංචාර කර්මාන්තයේ ඉපෙයින් වල වැට්බදු අඩු කරලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන් මේ කර්මාන්තයේ නියැලෙන මිනිස්සුන් ගැන වෙනම වார்த்தාවක් අරගෙන ඒ සේවය කරපු මිනිස්සු ගැන, සේවය කරන මිනිස්සු ගැන, ඔවුන්ගේ රැකියා අවදානම ගැන වෙනම වාර්තා සංඛ්‍යා දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අරගෙන ඒ සංචාර කර්මාන්තයේ නියැලලා රැකියාවල් කරපු අයට යම් හෝ සහනයක් ලබා දෙන්න, යම් හෝ දීමනාවක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතු තියෙනවා. මේ කෙටි කාලය ඇතුළත ඔවුන්ට අඩුතරමේ ඔවුන්ගේ දරු පවුල් වල ජීවිතේ පවත්වාගෙන යන්න, ඔවුන්ගේ දරු පවුල් වල ජීවිතේ පවත්වාගෙන යන්න, ඒක ආණ්ඩුව මැදිහත් වීමක් කළ යුතු තියෙන දෙයක්. ඊළඟට අපි දන්නවා මේකෙන් අද වෙළඳාම විකෘති වෙලා තියෙනවා. අද අපේ රටේ වෙළඳ පොලේ වෙළඳාම විකෘති වෙලා තියෙනවා. මිනිස්සු මුස්ලිම් අයගේ කඩවල් වලට යන්න බය වෙලා තියෙනවා. මුස්ලිම් අයගේ කඩවල් වල බඩු ගන්නෙ නැහැ කියලා වර්ජනය කළා තියෙනවා. ඒවා මිලදී ගැනීම කෙරෙන්නේ නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක දැන් වෙළඳ මාෆියාවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක සාධාරණ ක්‍රියාවලියක් නෙමෙයි. අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ව්‍යාපාර කරපු, එකට ජීවත් වෙච්ච රටක් මේක. ඒක නිසා අපනයන ආර්ථිකයේ උන් මත රැඳිලා තියෙනවා, ආනයන වෙළඳ පොළ උන් මත රැඳිලා තියෙනවා, සමහර කර්මාන්ත උන් මත රැඳිලා තියෙනවා, සමහර ගම්මාන ශ්‍රේෂ්ඨ ඒවා ඒ ව්‍යාපාර කරන අයට සුවිශේෂ වෙලා තියෙනවා. බෝතල් පත්‍ර එකතු කරන එකේ ඉඳලා ඒ හැම කර්මාන්තයක්ම ව්‍යාපාරයක්ම ප්‍රදේශ මට්ටමින් මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක බැඳිච්ච දේවල්, මිනිසුන්ගේ ජන ජීවිතයත් බැඳිච්ච දේවල් ඒවා ආගමික හරි දේශපාලන හරි වෛරය මත අද පදනම් කරොත් එහෙම වෙන්නේ මොකද්ද? එතකොට රටේ ආර්ථිකයයි අවසානේ බිල්ලට යන්නේ, රටේ ආර්ථිකයයි බිඳ වැටෙන්නේ, රටේ ජන ජීවිතයයි බිඳ වැටෙන්නේ. ඒ ජන ජීවිතය බිඳ වැටීම ඒ ආකාරයෙන් සිද්ධ වෙන එක, වළක්වන එක, එහෙම නොවන තත්ත්වයක් නිර්මාණය කරන එක කාගේ වගේ කීමක්ද? එහෙම තත්ත්වයක් ඇති නොවී සාමාන්‍ය ආර්ථික රටාවකට, සාමාන්‍ය ජන ජීවිතයකට ජනතාව කැඳවන එකේ වගකීම තියෙන සම්පූර්ණයෙන්ම රජේ. හැබැයි අපිට පේන්නේ නැහැ මෙවැනි සාකච්ඡාවක අද මේ පාර්ලිමේන්තුව රැස්වෙච්ච වෙලාවක එවැනි සාකච්ඡාවකදීවත් වගකීම් ඇමතිවරු ඒ කටයුත්තට මැදිහත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. අද වෙළඳ ඇමතිවරයා, කර්මාන්ත ඇමතිවරයා, එයා දේශපාලන ප්‍රශ්නයක පටලගෙන ඉන්නවා. ආණ්ඩුව එයාව ආරක්ෂා කරමින් ඉන්නවා. හැබැයි එයාට ලංකාවේ කර්මාන්ත ගැන, ලංකාවේ ව්‍යාපාර ගැන වගකීමක් නැහැ. ලංකාවේ කර්මාන්ත ව්‍යාපාර වලට මොකද වෙන්නේ කියලා වගකීමක් නැහැ. මෙතන කවුරුත් මේ කතා කරෙත් නැහැ. මෙතන වෙළඳ ඇමතිවරයා, කර්මාන්ත ඇමතිවරයා කතා කරන්නේ නැහැ. අද මේ ඇතිවෙච්ච ප්‍රහාරය නිසා ලංකාවේ කර්මාන්ත වලට වෙළඳපොළට මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි දැක්කා ජපානයේ ප්‍රවාහන ඇමති ඉල්ලාසන කෝච්චියක් පෙරලිච්ච නිසා. කෝච්චියේ ඩ්‍රයිවර් ඒ ප්‍රවාහන ඇමති නෙමෙයි. හැබැයි ජපානයේ ප්‍රවාහන ඇමති ඉල්ලාසනවා දුම්රිය සේවයේ යම්කෝ කාර්මික දෝෂයක් තියෙනවා නම් ඒකත් තමන්ගේ වගකීමක් හැටේ බාරගෙන. මේගොල්ලෝ ඉල්ලාසන නෙමෙයි. මේගොල්ලෝ අස් කරන්න ඕන අය. අයින් කරන්න ඕන අය. රටේ ජනතාවට වග කියන්නේ නැහැ. රටේ ආර්ථිකයට වග කියන්නේ නැහැ. රටේ සංචාරක ඇමතිවරයා සංචාරක කර්මාන්ත ගැන කතා කරන්නේ නැහැ. අද හරිනම් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සංචාරක ඇමතිවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන මිනිස්සු ගැන මේ අපේ කතාව කරන්න ඕන. මේ සංචාරක කර්මාන්ත නිසා මෙච්චර පිරිසක් පීඩාවට ලක් වෙලා තියෙනවා. මෙච්චර දෙනෙකුට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද යා ඇමතිවරයා හැටියට කරන වගකීම? කර්මාන්ත ඇමතිවරයා, වෙළඳ ඇමතිවරයා රටේ වෙළඳාම අඩපණ වෙලා තියෙනවා. කර්මාන්ත මෙල වැඩිලා තියෙනවා. ඔහුගේ ඉදිරි මාස 3ක 6ක සලසුම් මොකද්ද කියලා ඉදිරිපත් කරන්න ඕන. කෘෂිකර්ම ඇමතිවරයා රටේ ආහාර ප්‍රශ්නයට උත්තරේ මේ වෙලාවේ කොහොමද තෝරන්නේ කියලා හොයන්න ඕන. මුදල් ඇමතිවරයා මේ එක එක ශ්‍රේෂ්ඨවල පීඩාවට පත්වෙච්ච මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අද මෙතන කියන්න ඕන. රට ආයෝජන එන්නේ නැත්නම්, ආයෝජක වෙන්නේ නැත්නම් ඒ ආයෝජන පිළිබඳව වගකීම බාර ගන්න ඕන මුදල් ඇමතිවරයා. අද වුණ ඇවිල්ලා මෙතන කියන්න ඕන. කෝ කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඇඟ බේරෙන්න මොන හරි කියනවා. මේගොල්ලෝ හැමෝම කරන්නේ ජනතාව මැරුණත් කමක් නැහැ. ජනතාව මොන මට්ටමට පත් වුණත් කමක් නැහැ. මොකද මේගොල්ලොන්ට විශ්වාසයක් තියෙනවා. මේ මොනවා වුණත් ඊළඟට මේ ඛේද වාචකේම පාවිච්චි කරලා බදු ගැහුවොත් එහෙම ගෙවන්න වෙන්නේ ජනතාවට. එතකොට ප්‍රශ්න බේර ගන්න පුළුවන් කියලා. ඒකෙන් ද විශේෂයෙන්ම අපි නැවතත් අවධාරණය කරන්නේ කරු නියෝජක කතානායකතුමනි.
විනාඩි දෙකක් තියෙනවා.
ඔව් මම අවසන් කරනවා. මේ ආර්ථික අර්බුදය රට කඩා වැටෙමින් තිබිච්ච රටක් මේක. යහපත් රටක් නෙමෙයි. අපිට වඩා පුංචි මං කියන්න ඕන. සිංගප්පූරුව ගත්තොත් ලංකාවට වගේ 91 ගුණයක් පොඩි. හැබැයි ලංකාව වගේ 91 ගුණයක් කුඩා සිංගප්පූරුව ලංකාව වගේ 6.6 ගුණයක සංචාර කර්මාන්තයක් වර්ධනය කරලා තියෙනවා. සංචාර කර්මාන්තයේ 5 ගුණයක් ආදායම් වැඩි කරගෙන තියෙනවා. සැලසුම් එක්ක. දැන් අද මොකද අපිට වෙන්නේ? මේ කඩා වැටීම නිසා ආයෝජකව ලංකාවට එන්නේ නැහැ. මේ ආසියාවේ අනිකුත් කලාපවලට ආයෝජකව යනවා. සංචාරක අපට එන්නේ නැහැ. තායිවානය, සිංගප්පූරුව, මාලදිවයින ඒවට ඒගොල්ලෝ ඇදගැනීමේ වැඩසටහන් ඒගොල්ලෝ හදනවා. ලංකාවේ ඇතිවෙච්ච හිඩැස. අද ගුවන් සේවයේ ලංකාවේ කඩා වැටීමින් තියෙන එකක්. ලංකාවේ කඩා වැටීමින් තියෙන ගුවන් සේවයට තවත් අඩුතරමේ ගුවන් මගින් එන්නේ නැහැ. ඒවට ඒ ශේෂ්ත්‍රවල සලස්ම මොකද්ද කියලා කෙටිකාලීන, තාවකාලික සහ මධ්‍යකාලීන, දිගුකාලීන දැන් හිතන්න ඕන. අද කන්නේ කොහොමද කියලා හිතුවේ හිතන්න ඕන. අද කණේක නෑ නෙමෙයි, අද ආර්ථික අර්බුදය ගැන නෙමෙයි. මේ ඇතිවෙච්ච ප්‍රහාරය නිසා තව මාස 6කින්, තව මාස 8කින් අපේ රටේ එන්න තියෙන අර්බුදය ගැන අද කැමැතිවරයෙක් හිතනවද? නෑ. ඒ වගේම තමයි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මම අවසන් කරනවා. අපේ රටේ ආරක්ෂාව තහවුරු ගන්න බැරි වෙලා තියෙනවා. දරුවෙකුට නිදහසේ පාසල් යන්න පුළුවන් මට කියලා විශ්වාසය හදන්න බැරි නම් දැන් කියනවා මේ දෙමව්පියෝ මාධ්‍ය සැක හිතන එක තමන්ගේ දරුවෝ ගැන හරි. හැබැයි දෙමව්පියෝ හෙට කිව්වොත් එමේ පුතේ හෙට පාසල් යන්න කියලා දරුවෝ ප්‍රශ්න කරනවා, මට දෙන්න ඕගොල්ලෝ මට දෙන ආරක්ෂාව මොකද්ද කියලා. ඒකට කියන උත්තරයක් තියෙනවා. ඒකට උත්තරයක් සාධික කළ තියෙනවා. දරුවෙකුට පාසල් යන විශ්වාසය සාධික ගන්න බැරි නම් ආණ්ඩුවකට, ඒ ආණ්ඩුවට පුළුවන් ද හෙට කියන ආයෝජකයින්ට ලංකාවට එන්න කියලා, කර්මාන්තවලට ලංකාවට එන්න කියලා. සංචාරකින්ට ලංකාවට එන්න කියලා. ව්‍යාපාරිකින්ට ලංකාවට එන්න කියලා. බෑ. කොහෙත්ම බෑ. අඩුතරමේ වලකට වැටෙන එක මොලේට හොඳයි කිව්වට ප්‍රපාතයට වැටුණත් මොලේ හදාගන්න නැති කට්ටිය මේගොල්ලෝ. මේගොල්ලෝ තාම එහෙම හිතන්නේවත් නැහැ. දැන් බලන්නේ తాවකාලික පලස්තරයක් ගහලා මේ කාලේ පන්නලා කොහොම හරි මොකක් හරි උත්තරයක් හදාගන්න මේ වෙච්ච ප්‍රශ්නේ මං වගේ කියන්න ඕනේ නැහැ, තමන් වගේ කියන්න ඕනේ නැහැ කියලා ඇඟ බේරගැනීමේ න්‍යායක දැන් ඉන්නේ. හැබැයි මේකෙන් මේ ආර්ථිකයේ තියෙන අර්බුදයට මේගොල්ලන්ට උත්තර හොයන්න බෑ. එහෙනම් මේ අසාර්ථකත්වය දිගින් දිගටම ආපු අසාර්ථකත්වය තවත් වර්ධනය වෙන අවස්ථාවක් හැටියට තමයි අපිට මේ ආර්ථික අර්බුදේ පෙන්න ගන්න පුළුවන් වෙන්නේ කියන එක පවසමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි ගෞරව ඩග්ලස් සේවානන්ද.
குழுக்களின் கௌரவ பிரதி தவிசாளர் அவர்களே, இன்றைய தினம் விசேட வியாபார பண்டங்கள் அறவீட்டு சட்டத்தின் கட்டளைகள் தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கான வாய்ப்புகள் வழங்கப்பட்டமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கடந்த ஏப்ரல் 21ஆம் தேதி நாட்டில் ஏற்பட்டுள்ள அனர்த்தமானது இந்த நாட்டின் பொருளாதார துறையிலும் மக்களது பொது வாழ்க்கையிலும் பாரிய பாதிப்புகளை உண்டு பண்ணியிருப்பது கண்கூடாகவே தெரிகின்றது. இன்று கூட நாட்டில் சுமூகமான நிலைமை காணப்படுவதாக இல்லை. கடைகள் திறந்திருந்தும் பல்வேறு நிறுவனங்கள் திறந்திருந்தும் வாகனங்கள் போக்குவரத்துகளில் ஈடுபட்டிருந்தும் வழமை போல் பெருமளவில் மக்கள் நடமாட்டம் இல்லாத நிலைமையினேயே காணக்கூடியதாக இருக்கின்றது. முழுமையாக இந்த நாடே ஒருவித சூனியத்தன்மையின் ஆளுகைக்கு உட்பட்டுள்ள நிலைமையே காணப்படுகின்றது. நாட்டில் சுமூக நிலை தோன்றுவதாகவும் மக்கள் இயல்பு நிலைக்கு வந்துவிட்டார்கள் என ஆளுக்கால் கூறிக்கொண்டாலும் பாதையில் இறங்கி பார்க்கின்ற பொழுது அவ்வாறு தெரிவதில்லை. 2019ஆம் ஆண்டில் கட்டாயமாக விஜயம் செய்ய வேண்டிய நாடு இலங்கை என சுற்றுலா பயணத்துறை சார்ந்த வழிகாட்டியான லோன்லி பிளானட் ஏற்கனவே அறிவித்திருந்தது. இதன் காரணமாக இலங்கை தொடர்பில் வெளிநாட்டவர் மத்தியில் ஒருவித ஈர்ப்பு ஏற்பட்டிருந்தது. ஆனால் தற்போது இலங்கை தொடர்பில் விழிப்புணர்வு கொள்ள வேண்டிய நிலைக்கு வெளிநாட்டவர்கள் மட்டுமல்லாது உள்நாட்டவர்களையும் தள்ளிவிட்டது. சுற்றுலாத்துறையின் வீழ்ச்சி ஒரு பக்கம் தொடர்கின்ற நிலையில் அதை நம்பியிருக்கின்ற ஏறத்தாழ சுமார் 4 லட்சம் மக்களது வாழ்வாதாரங்கள் பாதிக்கப்பட்டுள்ளன. இதற்கென சில சலுகைகள் வழங்குவதாக நீங்கள் அறிவித்திருந்தாலும் அதனை நான் வரவேற்பதுடன் அது முற்றுமுழுதாக சுற்றுலாத்துறைகளை நம்பி வாழ்கின்ற அனைவருக்கும் நிவாரணங்களை வழங்கப் போவதில்லை என்பதையும் நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக சுற்றுலாத்துறைகளையும் நம்பி முச்சக்கர வண்டி கைத்தொழிலானது கிட்டத்தட்ட 80% பாதிக்கப்பட்டுள்ளதாக தெரிய வருகிறது. சுற்றுலாத்துறை வழிகாட்டியலாக தங்களது வாழ்வாதாரங்களை ஈட்டிக் கொண்டிருந்த பலரது வாழ்க்கை இன்று பாதிக்கப்பட்டுள்ளது. அன்றாட கூலிகளாக வேலை செய்து தங்களது வாழ்வாதாரங்களை அன்றாட்டம் ஈட்டி கொள்கின்றவர்களுக்கும் தற்போது போதிய வேலை வாய்ப்புகள் இல்லை. அவர்களது குடும்பங்கள் நடுத்தருவுக்கு வந்துள்ள நிலைமைகள் காணப்படுகின்றன. இந்த நாடு ஏற்கனவே பொருளாதார நிலைமையில் பாரிய விருத்தியினை கண்டிருந்து தற்கொலை குண்டு தாக்குதலின் பின்னர் திடீரென பொருளாதார ரீதியில் வீழ்ச்சியுற்ற நாடல்ல, ஏற்கனவே நலிந்த பொருளாதார நிலைமையினை கொண்டிருந்தது. மேற்படி தாக்குதல் அனர்த்தத்தின் காரணமாக மேலும் வீழ்ச்சியுற்றிருக்கின்ற நாடாகும். ஒரு குறிப்பிட்ட சிறு தொகையினர் தவிர்ந்து இந்த நாட்டு மக்கள் அனைவரும் ஏற்கனவே சுகபோகமான வாழ்க்கை அல்லாவிடனும் 3 வேளை சத்தான உணவுகளை உண்டு ஏனி அடிப்படை வசதிகளை கொண்டு மகிழ்ச்சியுடன் வாழ்ந்து வந்திருக்கின்ற நிலையில் மேற்படி தாக்குதல் அனர்த்தத்தின் பின்னர் திடீரென துன்பதுயரங்களுக்குள் பொருளாதார பாதிப்புகளுக்குள் வீழ்ந்தவர்களும் அல்லர். இம்மக்கள் தொடர்ந்தும் பல வருடங்களாக பொருளாதார ரீதியில் பாதிக்கப்பட்டு துன்பதுயரங்களுக்குள் முடங்கி போயிருக்கின்ற நிலையிலேயே தற்போது இந்த பாரிய பாதிப்புகளும் அம்மக்களது தலையில் இடி விழுந்திருக்கின்றது. இந்த நிலையில் மக்களது வாழ்க்கை நிலைமையினை கருத்தில் கொண்டதாகவே அத்தியாவசிய மற்றும் அன்றாட தேவைகளுக்கான பொருட்களின் விலைகள் மாற்றம் பெற வேண்டிய ஒரு நிலைமை மிகவும் அத்தியாவசியமாகின்றது. அண்மையில் இந்த நாட்டில் ஏற்படுத்தப்பட்ட தற்கொலை குண்டு தாக்குதல் தொடர்பில் உண்மையான குற்றவாளிகள் கண்டறியப்படுதலும் இந்த நாட்டில் இனியும் அவ்வாறானதொரு தாக்குதல் இடம்பெறாத வகையில் தேசிய பாதுகாப்பு ஏற்பாடுகளை மேற்கொள்வதும் அத்தியாவசியமாகும். எனினும் மேற்படி தாக்குதலை முன்வைத்து நாட்டின் ஏனைய பிரச்சனைகளை மறைத்து வைக்காத வகையில் இந்த அரசின் செயற்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டும் என்பதையே நான் வலியுறுத்த விரும்புகின்றேன். இன்றைய காலகட்டமானது பெரும்பாலான மக்களுக்கு தங்களது வாழ்வாதாரங்களை ஈட்டிக்கொள்ள இயலாத நிலைமையினை உருவாக்கிவிட்டுள்ளதால் முதலில் அந்த நிலைமையினை மாற்றி நாட்டில் சுமூகமான சூழலை ஏற்படுத்த வேண்டும். அந்த சூழலானது வெறும் வாய் வார்த்தைகளால் அறிக்கைகளால் அன்றி நடைமுறை ரீதியிலாக மக்கள் முன் பயிரங்கமாக நிலைநிறுத்தப்படல் வேண்டும். இந்த நாட்டில் இப்போது அனைத்து மக்களிடையேயும் மறைமுகமானதொரு அச்சம் நிலை கொண்டிருக்கின்றது. எந்த நேரத்தில் என்ன நடக்குமோ என்ற பீதி மக்கள் மத்தியில் முழுமையாக இன்னும் அகன்றுவிடவில்லை. இந்த நிலையில் குறிப்பிட்ட மக்கள் அரசு மற்றும் ஏனைய பணிகளில் ஈடுபடுவதும் கூட ஏதோ ஒருவித இயந்திர தன்மையைப் போல்தான் காணப்படுகின்றதே அன்றி மக்கள் விருப்புடன் பணிகளில் ஈடுபட்டு வருவதாக காண முடியவில்லை. அந்த வகையில் அதனூடான உழைப்பு என்பது எந்த அளவுக்கு பயனாக அமையும் என்பது கேள்விக்குறியாகவே இருக்கின்றது. எனவே இது ஏதோ இயல்பு நிலை நாட்டில் நிலவுகின்றது என்பதை எடுத்து காட்டுவதற்குரிய ஒரு கண்காட்சியைப் போல் தென்கின்ற நிலையில் இதனை நம்பி உல்லாச பிரியாணிகள் இந்த நாட்டுக்கு வெகு விரைவில் வருவார்களா என்ற கேள்வியை எழுகின்றது. தற்கொலை குண்டு தாக்குதல் இடம்பெற்று 2 வாரங்களுக்கு மேலாகியுள்ள நிலையிலும் இன்னும் அது தொடர்பில் ஒருங்கிணைந்த பொறுப்பு கூறலுக்கு உங்களால் வர முடியாதுள்ளது. உயிரிழப்புகள் தொடர்பில் ஒழுங்காக எண்ணிக்கையை அறிந்து கொள்ளக்கூடிய நிலையில் கூட இல்லாத உங்களால் அத்தாக்குதல் தொடர்பில் பொறுப்பு கூறுவதென்பதை எப்படி எதிர்பார்க்க முடியும் என்ற கேள்வியை மக்கள் மத்தியில் எழுகின்றது. தற்போது இருக்கின்ற சட்டங்களை வைத்து மேற்படி பயங்கரவாதத்தை ஒழிக்க முடியும் என ஒரு சிலர் கூறுகின்ற போது, இல்லை, இந்த பயங்கரவாதத்தை ஒழிப்பதற்கு தற்போதைய சட்டங்கள் போதாதென இன்னும் ஒரு தரப்பினர் பகிரங்கமாக கூறுகின்ற போது, மேலும் தாக்குதல்கள் விரைவில் நடத்தப்படக்கூடும் என ஆளுந்தரப்பினரை பகிரங்கமாக கூறுகின்ற போது, வெளிநாட்டவர் இந்த நாட்டில் முதலீடுகளை மேற்கொள்வதற்கோ அல்லது உல்லாச பயணிகளாக வருவதற்கோ விரும்புவார்களா என்ற கேள்வியை உங்களை நீங்களே கேட்டுக்கொள்ள வேண்டும். அதே நேரம் மேற்படி தாக்குதலை அடுத்து வெளிநாட்டு கடன்களை மேலும் எதிர்பார்த்தும் கடன்களில் சலுகைகளை எதிர்பார்த்தும் மகிழ்ந்து கொண்டிருக்கின்ற
நிமிடம் இருக்கு உங்களுக்கு.
நன்றி, நன்றி. நாடும் நாட்டு மக்களும் அக்கேடு கட்டு போனாலும் மேலும் கடன்களை வாங்கி இப்படியே காலத்தை ஓட்டி விடுவோம் என நீங்கள் நினைக்கின்றீர்கள். அது எதிர்காலத்தில் இந்த நாட்டுக்கு எத்தகைய பாதிப்புகளை ஏற்படுத்த போகின்றது என்பது குறித்தும் எவருக்கும் கவலை இல்லை என்றே தெரிய வருகின்றது. ஒரு அனர்த்தத்தை வைத்துக் கொண்டு இன்னொரு அனர்த்தத்திற்கு வழிவகுப்பதானது எதிர்காலத்தில் இந்த நாட்டு மக்களுக்கு இன்றே முன்னேற்பாடாகவே செய்து வைக்கின்ற தற்கொலைக்கான வாய்ப்புகளாகவே அமைந்துவிடும். எனவே முதலில் இந்த நாட்டில் இயல்பு நிலைமையை ஏற்படுத்துங்கள். வாயால் அல்லது வாயால் அல்லாது செய்கையினால் அதனை நிறைவேற்றுங்கள். பொருளாதார நிலைமைகள் தொடர்பில் அர்ப்பணிப்புடன் அவதானங்களை செலுத்துங்கள். இதற்கெல்லாம் முன்னதாக பிளவுபட்ட அரசாங்க செயல்பாடுகளை கொண்டிருக்காமல் ஒன்றிணைந்த அரசாங்கத்திற்கான முயற்சிகளை மேற்கொண்டு நாட்டு மக்களின் நலன் கருதியும் தேசிய பாதுகாப்பு கருதியும் உழைக்க முன்வாருங்கள் என கேட்டுக் கொள்கின்றேன். அத்துடன் தற்கொலை குண்டு தாக்குதல்கள் மேற்கொள்ளப்பட்டதை அடுத்து நாட்டில் முஸ்லீம் மக்களது வர்த்தக நடவடிக்கைகளை முடக்குகின்ற வகையிலான சில கைங்காரியங்கள் சில தீய சக்திகளின் பின்னணியில் மேற்கொள்ளப்பட்டு வருவதாகவும் தகவல்கள் தெரிவிக்கின்றன. இத்தகைய ஏற்பாடுகளின் பின்னணியில் கண்டறியப்பட்டு அவை ஒழிக்கப்பட வேண்டிய தேவையும் இந்த அரசுக்கு இருக்கின்றது என்பதையும் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். வெளிநாட்டு அகதிகள் சிலரை வவுனியா மாவட்டத்தில் குடியேற்றுவது தொடர்பிலும் தற்போது கதைக்கப்பட்டு வருகின்றது. அதற்கு முன்பதாக வவுனியா மாவட்டத்தில் உள்ள குறிப்பாக மீள் குடியேறியுள்ள மக்களுக்கான காணிகள் உரிய முறையில் பயிரப்பட நடவடிக்கைகள் எடுக்க வேண்டும் என்பதையும் வலியுறுத்தி விடைபெறுகின்றேன். நன்றி.
நன்றி. ஒன்றபில்ல வாசுதேவன் ஆணையக்கார்.
கரு காரக சபாவே சபாபத்துமணி அது அப்படி விதேச விநிமய நியோகிய கணத் விசேஷ விழுந்த பாண்ட பதுகனத் கதா கரணும் மே தினவில் அப்பிட ஓம்னம தியாக என கதா கரன் சித்தவெண்ணி மே அது அப்பி ஜீவத்வன தத்துவே சந்தர்பிய சலகிமட்ட கனிமின் சமம் பழமுயன்ம மே பாஸ்கு தின பிப்பிரீமட்ட வடா பிப்பிரீமென் பசுவ சிதுவன்னட்ட நியமித்தவத்திபு மகாவினாசே தென் பிப்பிரீமட்டத் வடா அப்பே மாத்ருக்காவ பிய யுத்துவத்திபேன் மக்னிசாத மே பிப்பிரீமென் பசுவ சிதுவென்னட்ட இடத்திபு ஏ மகா விநாசேட்ட உவமனா துரத்துரு சாட்சி தன் மே தினவல பொலிசிய ஆரக்ஷக ஹமுதா சுயாகனிமின்னா எகத்துகரமின் திபேனு தன் ஏ எகத்துகர திபேன ஆவுத உபகரண தவத் நோய்குத் விதியே வெஸ்வலா கண்ணா அனுமாயித்தம் தவத் வெடிபேட் புபுர்ண திரவிய போம்ப மே ஒக்கும மேதாக்வா சுயாகன திபின பிரமாணே அப்ப ஏகட்டாரகன பலுவத் ஏசியல்ல யம்மா காரேகட்ட மேராட்டே பிபிரிமேன் பசு எலமென மா கட்டுமக்க அத்துலத்துவ கிரியாத்மக உணா நங் மேராட்டத்துல திபென்னே கெபனு மட்டமே சிவில் யுத்தியாத்த கேனேக்க அப்படி இதா கண்ணட்ட புல்வான் வியுத்துய் மென்ன மேக்காய் பிரதான காரணே மே பிரதான காரணே தமாய் அத மத்துவே மின்னே சிது பிப்ரீமே கேதவாச்சகே அப்படி காட்டாத் வேதனா சாகத்தாய் நமுத் ஈட்டாத் வட பரபத்தலாய் மே பிபிரீம நிசா அத்திவென்னட்ட நியமித்தவத்துபு விசால ஜன கட்டும ஹா ஏ கட்டும துல பாவிச்சி வென்னட்ட திபு மே ஆவுத மே சியல்லம கேன ஹிதுவாம அப்பட ஹிதன்னட்டத் பய தரம் கெபந்து தத்துவயக் உத்கதவன்னட்ட இட திபுனாது கியல் ஏ நிசா மே கல அப்பி வலியு துய் மே விதேச விநிமய சாகச்சாவக் ஜன அத்தரி மே ஹொயாகனதுமென்னு விசால முதல் சம்பாரிய மே ஹமுதா அன்சவலி ஏ விசால முதல் சம்பாரிய மே ஆயுத வகேம ஏ ஆயுத கிரியாத்மக கிரியம சந்தா பலவத் சாதகியா மே முதல் ஆவே கோஹிந்த மே ஹொயான்னு பே ஹை மே ஆண்டுவே நிதாஸ் நிதாஸ் பிரதிபத்தி அணுவ முதல் என்ன கோஹிந்த முதல் என்ன காட்டது ஏ முதல் எவ்வே கவுத குமக் சந்தாத எவ்வாயன்னு பே நிதாசார்த்திக அக்னேக மே ஆண்டுவே பிரதிபத்தியேக நிசா தமை அத அப்பட புல்வாங்கமக் நத்தே மே முதல் வெளியின் தமை அத்தட்டும மே யோஜித்த மகா பிபிரும ந சிது மகா பிபுருமத் யோஜித்தவத்திபு மகா சிவில் கட்டணத் கிரியாத்ம கிரீமட்ட யோதாகண்ணா பலசக்தியே உனே அதுவமனா யோஜனாவ மகாத்மே விதேச விநிமயகன் மே இதிரிபத் கலத்தியன் யோஜனாவனிமே அதுவமனா கண்ண யோஜனாவ නැවත විදේශ විනිමය පාලනය කිරීමේ ප්‍රතිපත්තියකට යෑමේ වුවමනා. එතකොට අපේ හර්ෂ සිල්වා
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
එහෙමයි. හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා වගේ අය කියාවි මේක මේ රට ආපස්සට ගෙන යෑමක් කියලා. ඔව්. මේ අපි රට එදා තිබුණු ආකාරයට අනාගතයට ගෙන යෑමකටයි මේ සූදානම්න්නේ. Going back into the future. දැන් එවැනි තත්ත්වයක් පරිසරය සම්බන්ධයෙන් උත්තියන. Living with nature. That is like going back, but not exactly back, but that is like going into the future. දැන් මම එසේ කියමින් කැමති පෙන්වා දෙන්න අපිට අද සිද්ධ වෙලා තිබෙන්නේ මේ ප්‍රහාරෙන් ගොඩ එන්න පුළුවන් වුණත් මේ ආර්ථිකයෙන් නම් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. මේ විදේශ විනිමය මේ ලිහිල්කරණයකට ලක් කිරීමත් එක්ක ඔබතුමා දන්නවා මේ රටේ ණයබර වැඩි වෙන්න පටන් ගත්තේ එහෙමයි. මේ රට ණය ගන්න උනේ ඇයි? හර්ෂ සිල්වා මහතා පිළිගත්තා සිද්ධ උනේ අපේ ගෙවුම් ශේෂය හිගේ වැඩි වෙන්න පටන් ගත්තා. වෙළඳ ශේෂය හිගේ වැඩි වෙන්න පටන් ගත්තා. තොර ගෙවුම් ශේෂය හිගේ වැඩි වෙනකොට අපිට ණය ගන්න වෙනවා. ඉතින් මේක පටන් ගත්තේ කවද ඉඳලාද? 1977 පස්සෙ තමයි මේ අලුත් විදේශ විනිමය ප්‍රතිපත්තියට ගියේ. ඒ ක්‍රමයෙන් ලිහිල්කරණයකට ගෙන යෑමේ ප්‍රතිඵලයක් තමයි මේ අද අපි අත්විඳින්නේ. ඒ නිසා තමයි මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි සුමන්දිරන් මන්තුමාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළා තිය. මේ වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ මූල්‍යාංශයේ හරියටම තොරතුරු නොදැන තොරතුරු එළි නොකර විනිවිද භාවයක් නැතුව වැරදි ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් බව. ඒ නිසා මහ බැංකුවට කියලා තියෙනවා මේ තිබෙන අවිනිශ්චිත තත්වය මේ මුදල් අමාත්‍යාංශයට අද සපයන්නට බැරි තොරතුරු පිළිබඳව සොයා බලලා හරි වාර්තා ඉදිරිපත් කරන්නේ කිය. මේ මූල්‍ය වාර්තාව අපිට අපේ ඇස් අරවන්නට ඕන මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන. මම මේ මෙසේ කියමින් අවසන්.
බොහොම ස්තුතියි ඔන්ටබල් මහින්ද අමරවීර. වට්ස්ඇප් වයින්ඩ පොඩ ඔන්ටබල් විමල් වීරවංශ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව කියන මහත්මයා මේ රටේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගෙන්වලා කියලා තියෙනවා සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන අවියායුධ කිසිවක් රූපරාමු පෙන්වන්න එපා කියලා. 30 අවුරුද්දක් කොටිත් එක්ක සටන තියෙද්දි කවදාකවත් එහෙම වාර්ණයක් පැනෙුවේ නැහැ. ආරක්ෂක මාධ්‍ය කේන්ද්‍රයක් තිබ්බා, එතනින් විමසලා කළ කරන්න කියන ඉල්ලීම විතරයි කළේ. ඉතින් මේ රටේ මාධ්‍යවලට මේ තොරතුරු අනාවරණය කරන්න තියෙන අයිතියට වැටබැඳම සමාජ මාධ්‍ය වලින් යන ඕනම දෙයක් මිනිස්සු පිළිගන්න
තත්ත්වයක්.
ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා කියලා අපි ආයතනික ඕනකම ඉල්ලනවා.
Honorable member, what's your point of order?
මෝලාසනේ සභාපතිතුමනි දැන් විමල් වීරවංශ මහතුමාගේ කතාවත් පොයින්ට් ඔෆ් ඕඩර් එකට මේ රීති ප්‍රශ්නයකට අනුකූල නම් මගේ පොඩි පැහැදිලි කරලා දීමත් මට ඒක කතා කරන්න අවශ්‍යයි. විශේෂයෙන් අපි කියන්නට ඕනේ දැන් මෙතුමල්ලා හරි කැමති පාසල්වල එදාට ආපු මෙන්න ශිෂ්‍යයින් 5%, 10% ඒ විදිහට චිත්‍රයක් මාධ්‍යවල දක්වලා මේ රට අකර්මණ්‍යයි මේ රට.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද මේ විදේශ විනිමය කටයුතු පිළිබඳව ඇතුළු අංශ කීපයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණත් ඉන් පරිබාහිරවත් යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා වෙලා තිබෙනවා. අද දිනයට ඇති වී තිබෙන අද රටේ තිබෙන ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් විවිධ මන්ත්‍රීවරු විශේෂයෙන් අදහස් රාශියක් ඉදිරිපත් කරා. ඒ වගේම දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමත් කාරණයක් ඉදිරිපත් කරා. රාජ්‍ය මාධ්‍යවලට තහනමක් ඇති කරලා තිබෙනවා මේ බැටලීම් වලින් සොයා ගන්න දේවල් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව මමත් විශ්වාස කරනවා. එසේ විය යුතු නැහැ. මේ සියලු සත්‍ය ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. අනිවාර්යයෙන් මේවා විකාශනය කළ යුතු වෙනවා. එසේ නොවෙන්නට විශාල බරපතල තත්යකට මුහුණ දෙන්න පුළුවන්. මොකද සමාජ මාධ්‍ය ජාලාවලින් මේවා කොහොමටත් ප්‍රචාරය වෙනවා. එතකොට මාධ්‍යවල රජයේ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍යවල රූපවාහිනිවල මේවා ප්‍රචාරය නොවන අවස්ථාවන්වලදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන තත්ත්වය තමයි සමාජ ජාලා හරහා මේ ප්‍රවෘත්ති විතරක් නෙවෙයි අසත්‍ය ප්‍රවෘත්තිත් විකාශනය වෙනවා. ඒතර මිනිස්සුන්ට ඒවා පිළිගන්න තත්ත්වයකට ඇති වෙනවා. ඒක තමයි බරපතල තත්ත්වයක්. ඒ නිසා රජයේ නැවත ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියන මතේ මම ඉන්නවා. ඒ වගේම තමයි අද රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව හර්ෂල් සිල්වා ඇමතුමත් විශේෂයෙන්ම මන්ත්‍රීවරු ගණනාවක් අදහස් ඉදිරිපත් කරා. පළවෙනියටම රජයේ කළ යුතු වෙන්නේ සත්‍ය තත්ත්වය රටට හෙළිදරව් කිරීම. අද රටේ තිබෙන තත්ත්වය පිළිබඳව සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ යුතුයි කියලා මම හිතනවා. දැනටමත් විවිධ විදියේ වාර්තා තියෙනවා. සමහර අමාත්‍යවරු කියනවා එක දෙයක්, මේ මහ බැංකු වාර්තාවේ තියෙනවා තව දෙයක්, ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡාවලේ තව දෙයක් ඉදිරිපත් වෙනවා, මේ පිළිබඳව ඉන්න විශේෂඥයින් තවත් මතයක් ඉදිරිපත් වෙනවා. එහෙම නොවෙන්න පැහැදිලි රටේ තත්ත්වය පිළිබඳව රජය ප්‍රකාශයක් කළ යුතු වෙනවා. විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. එතකොට තමයි ජනතාව මේක තේරුම් ගන්න. ඒ වගේම තමයි රටේ ඇති වී තිබෙන දැන් තත්ත්වය පිළිබඳවත් ඒ පිළිබඳවත් රජයේ නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම තියෙනවා. අපි දන්නවා මේ ප්‍රහාරයන් එක්ක, පසුගිය දිනවල ඇති වෙච්ච ප්‍රහාරයන් එක්ක රටේ මූල්‍ය තත්ත්වයේ කඩාවැටීමක් ඇති වෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. ජන ජීවිතයේ කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. ඒ සියලු තත්ත්වයන් පිළිබඳව අවබෝධ කරගෙන ඒවයින් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. ඒකෙදි ආණ්ඩු පක්ෂය ගේන හොඳ දේවල් වලට, හොඳ යෝජනාවලට මා දන්නා විරුද්ධ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන. දැනටමත් විරුද්ධ පක්ෂයේ නායකතුමා මේ කාරණාවලදී යම් මැදිහත් වීමක් ඇති කරලා තියෙනවා. එමනම් ඒ සියලු දෙනා එකතු වෙලා මේ ආරක්ෂක තත්ත්වයෙන් ගොඩ එන්න කටයුතු කරනවා වගේම මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලකට යා යුතුයි කියලා මා විශ්වාස කරනවා. අද බැලුවොත් මේ යන විදියට, අපිට පේන විදියට තව අවුරුදු දෙකක් තුනක් යනකොට මිනිස්සුන්ට කන්න බොන්න නැත්ත් එකට අනිවාර්යයෙන්මපත් වෙනවා. ඒ තත්ත්වෙට රට කෙමෙන් කෙමෙන් ගමන් කරන බව පේනවා. මේ ප්‍රහාරය ඇති නොවුනත් රටේ ආර්ථික විශාල කඩාවැටීමක් තිබුණා. දළදේශීය නිෂ්පාදනයේ අඩුකමක් තිබුණා. රැකියා විරහිතභාවයේ වැඩිකමක් තිබුණා. ඒ වගේම මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිය, මිලදී ගැනීමේ ශක්තිය අඩුවීමක් දක්ින්න ලැබුණා. ඉතින් එවන් තත්ත්වයක් තුළ මේ වගේ ප්‍රහාරයක් එල්ල වෙලා රටේ තවත් සංචාරක ශේෂ්ත්‍රෙත් අනිශ්ශේෂ්ත්‍රවල ඇදවැටීමත් එක්ක බරපතල තත්ත්වයකට මේ රට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වය වටහාගෙන සාමූහික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. දැන් පාසල්වල ගණන් හිලව් ගැන කතා වුණා. පාසල්වල ගණන් හිලව් ගැන කතා කරන්න ඉස්සෙල්ලා පළවෙනියට කරන්න ඕන දේ තමයි පාසල්වලට මේ ඉන්න 225 අයගේ ළමයි පාසල්වල යවන්න ඕන. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අයගේ ළමයි යවන්න ඕන. මම දන්නවා අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ, රජයේ මන්ත්‍රීවරුන්ගේ ළමයි ටික ඉස්සෙල්ලාම පාසල්වලට යවලා විශ්වාසය ඇති කරන්න ඕන. එතකොට අනිත් දරුව පාසල්වලට යාවි. ආරක්ෂක අංශවල ඉන්න අයගේ ළමයි යවන්න ඕන. එතකොට රටේ ජනතාවගේ විශ්වාසය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, අඩුගානේ ඇමතිවරු අමාත්‍යංශවලට යන්න ඕන. අපි දන්න සමහර අමාත්‍යවරු ගෙවල් වල ඉඳන් වැඩ කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න ගියොත් රටේ අනිත් මිනිස්සු, අනිත් ළමයි, දෙමව්පිය තමන්ගේ ළමයි පාසල්වලට යවයි. ඒ නිසා ඇමතිවරු ගිහිල්ලා අමාත්‍යංශවල වැඩ පටන් ගන්නවා. ගම්වල ගිහිල්ලා වැඩ පටන් ගන්නවා. ඒ කටයුතු කරන්න ඕන. ජනතාව මුණ ගැහෙන්න ඕන. එතකොට තමයි රටේ අනිත් අයගේ විශ්වාසය ගොඩනැගෙන්නේ. ඇමතිවරු ගෙවල් වල ඉඳන් කටයුතු කරන්න යන්නවත්, එහෙම නැත්නම් අමාත්‍යාංශය තියෙන පරිගණකයි පොලිටිකයලන් අරන් කැලෑපත්‍ර ගහන්නවත් යන්නේ නැතුව ඒ ඇමතිවරුන්ට රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන වගකීම් පැවරලා තියෙනවා. ඒ කටයුත්ත කරොත් මම හිතන්නේ අනිත් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරගන්න පහසුකමක් ලැබෙනවයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි මේ රටේ අවශ්‍ය, අපිට අවශ්‍ය ආහාර ටික, අපිට අත්‍යවශ්‍ය දේවල් ටික රටේ නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙලකට තවම ප්‍රවේශ වෙලා නැහැ. ඒ පිළිබඳව තිබුණු උනන්දුවන් යම් වැඩපිළිවෙළක් තිබුණා නම් ඒ සියල්ලම අද නතර වෙලා තියෙනවා. ඒක අපි කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕන. දැන් මේ මොන තත්ත්වයක් තුළ උනත් අපිට අඩු ගානේ අපිට අවශ්‍ය ආහාර ටික, අපිට අවශ්‍ය කෑම ටික රටේ නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙන්න ඕන. අපිට මේ හැමදේම රටින් ගෙනල්ලා
හැමදේම රටින් එනකම් බලන් ඉඳලා ජීවත් වෙන ජාතියක් බවට දැන් අද අපි පත් වෙලා ඉවරයි. 77 යුගය පිළිබඳව ලොකු විවේචනයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. එතන අඩුපාඩු තිබුණා. නමුත් ඒ යුගයේ ඇති කරගත්තු වැඩපිළිවෙල, ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල, කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන වැඩපිළිවෙල, දීඝවර කර්මාන්තයෙන් නගා සිටුවන වැඩපිළිවෙල සම්පූර්ණ එතනින් පස්සේ නතර වුණා. ඒක නැවත යම් මට්ටමකට ගෙනීමේ වගකීම රජයන්ට පැවරුණත් කිසිම රජයකට ඒ தත්ත්වය ඇති කරගන්න පුළුවන් කමක් ලැබුණ නැtei කියන එක මා පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ බරපතල தත්ත්වය තුළ වියදම් පාලනය සඳහා ඒකටත් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕන. ඒක රජයේ ආදර්ශයක් දීලා රටට මේ සත්‍ය தත්ත්වය කියලා, මූල්‍ය தත්ත්වය කියලා බුරු කියන්නේ නැතුව ඇත්ත தත්ත්වය කියලා මේ යම් වියදම් පාලනයක් කළා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සංචාරක ශේෂ්ත්‍රේ නැත්තම් මේ ඇතිවෙච්ච බිඳ වැටීම හරහා මුළු රටේ හැම තැනකටම ඒක බලපෑමක් ඇති වෙනවා. මම සතුටු වෙනවා හෝටල් වලට යම් සහන පැකේජයක් ලබා දීම පිළිබඳව. හැබැයි ඒ වුණත් ඒ හෝටල් වලට විතරක් ඒ සහන පැකේජයක් ලබා දීලා වැඩක් වෙන්නේ නැහැ. ඒ ආශ්‍රිතව තැඹිලි විකුණන මිනිස්සයා, වඩේ විකුණන මිනිස්සයා, කොත්තුකාරයා, ඒ වගේම සංචාරකයන්ට මඟ පෙන්වන්න ගයිඩ්ලා, ඒ වගේම මේ ආශ්‍රිතව රෙස්ටුරන්ට් දාගෙන ඉඳපු කට්ටිය, විවිධ ත්‍රී වීල් කට්ටිය, ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රයේ කට්ටිය, මේ සියලුම දෙනා අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොහොමද එයට මේ අවස්ථාව ලබා දෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි සංචාරකයන්ගේ විශ්වාසය දැන් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්නවා. දැන් ඔබතුමාලා බටහිරත් එක්ක බොහොම සම්බන්ධ රජයක්. ඔබතුමාලා බටහිරත් එක්ක කටයුතු කරන්න. නමුත් බටහිර රටවල් වෙනත් රටවල් වලට නොවන
තත්ත්වයක්
මේ බෝම්බේ පත් වුණු ගමන් මේ රට තහනම් කලාපයක් බවට පත් කරනවා. ඉතින් මේ තියෙන සම්බන්ධකම් පාවිච්චි කරා. තියෙනවනේ. පාවිච්චි කළා ඒ හරහා මේ සංචාරකයන්ට නැවත ගෙන්න ගන්න. සංචාරකයන් ගෙන්න ගන්න වැඩපිළිවෙලකට යන්න. ඒ වගේම තමයි අද ගුවන් තොටුපළෙන් එන සංචාරකයන්ට විශාල කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි ආරක්ෂක தත්ත්වය හැල්ලු කරන්නේ නැහැ. ඒ ආරක්ෂක தත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. නමුත් යන සංචාරකයන්ට සහ එන සංචාරකයන් විශාල කරදරයකට පත් වෙන බව අපිට ඒ අය සඳහන් කරලා තියෙනවා. පරීක්ෂා කිරීම සම්බන්ධව නෙමෙයි ඒ අයට බොහෝ දුර පයින් යන්න වෙනවා, එන්න වෙනවා. මේ කරදර තත්ත්වයක් මැද්දේ මේ රට සංචාරකයෝ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමුන්නාසලා මේ සියලු කාරණා පිළිබඳව අවබෝධ කරගෙන රටේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව ජනතාවට කියන්න, මූල්‍ය තත්ත්වය ගැන කියන්න, තියෙන අභියෝග ගැන කියන්න, ඒවා දේශපාලන වාසි ගන්න බලාගෙන කියන්නේ නැතුව රටේ ඇත්ත தත්ත්වය ජනතාවට කියලා පාර්ලිමේන්තුව ඒ පිළිබඳව දැනුවත් කරලා කටයුතු කරොත් යම් මට්ටමකින් මේ தත්ත්වෙන් ගොඩ එන්න පුළුවන් කමක් ලැබේ කියන විශ්වාසය පළ කරමින් ඒ සඳහා තමුන්නාසල කටයුතු කරන්න ඒක නිල්ලිමත් කරමින් මාඩින ස්තුතියි.
බොහොම සුදේ ඔන්ඩබල් ආසු මහරසිංහ.
දරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද සාකච්ඡාවට භාජනය වන විශේෂ වෙළඳ භාණ්ඩ බදු කටතේ නියමයන් ඔස්සේ යම් වචන කිහිපයක් කතා කරන්න කැමැති. පාස්කු ඉරිදා වුණ ඒ අවාසනාවන්ත සිද්ධිමාලාවෙන් පස්සේ අපිට ආර්ථිකය කළමනාකරණය කරගන්න, සංචාරක කර්මාන්තය කළමනාකරණය කරගන්න, උසස් අධ්‍යාපනයේ කළමනාකරණය කරගන්න, අධ්‍යාපනයේ කළමනාකරණය කරගන්න, පොදුවේ ජන සමාජයේ සියලුම කටයුතු කළමනාකරණය කරගන්න අලුතෙන් හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව බරපතල විදිහට ප්‍රශ්න කෙරෙමින් තියෙන්නේ. ඒ ඔස්සේ අපේ ආර්ථිකයත් කළමනාකරණය කරන ගමන් ජාතික ආරක්ෂාවත් නිසියාකාරයෙන් තහවුරු කරන ගමන් මේ පසුගිය වකවානුවේ අපි උදා කරගත්ත ආර්ථික වශයෙන් උන ශක්තිමත්භාවය නැවත ස්ථාපිත කරගත යුතු වෙනවා. ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අපිට අලුතෙන් හිතන්න වෙලා තියෙනවා. ඒ යටතේ තමයි මට ඊයේ අවස්ථාව ලැබුණා ගරු අගමැතිතුමාගෙන් ප්‍රශ්න කරන්න. අපේ සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් ජනතාව සියලු දෙනාගේම දත්ත ඇතුළත් දත්ත ගබඩාවක් රටට අවශ්‍යයි කියන කාරණය. මේක ආරක්ෂාව පැත්තෙන් ගත්තාම අපි විවිධ වකවානුවල මේ ගැන සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කළ ඒ අවශ්‍යතාවය එදාටත් වඩා අදට අපිට දැනෙලා තියෙනවා. විශේෂයෙන් අපේ ආදායම් ටික හරියට අධීක්ෂණය කරලා මෙහෙයුම් ඒ ආදායම් ලැබීමේ ක්‍රමවේදයන් යන මෙහෙයුම් කළමනාකරණය කරගන්න ඒකකයක අවශ්‍යතාවය අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේත් කතා කරා විශේෂයෙන් මහජන මුදල්කාරක සභාවේ පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකේ අපි මේ ගැන විශේෂ කමිටුවක් කරා සාකච්ඡා වෙනවා. ඒ මහජන මුදල්කාරක සභාවේ රෙවනිව් කලෙක්ෂන් සබ් කමිටි හරහා අපි විශ්ලේෂණය කරා මේ රටට එන ආදායම් සහ මේ රටෙන් පිටතට යන ආදායම් සම්බන්ධයෙන් වන වර්තමාන තත්ත්වේ. ඒ නිසා 2019 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 550කින් ඉහළ නංවා ගැනීමේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහනක් අපි යෝජනා කරා. ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිතුමාට විශේෂ සංදේශයක් අපි බාර දුන්නා. ඒ නිසා නියෝජ්‍ය මුදල් ඇමැතිතුමා ඉන්නවා, එතුමා එහුම්කන් දෙනවා කියලා හිතනවා පාර්ලිමේන්තුවේ කොහේ හරි ඉඳගෙන. එතුමාට නැවතත් මතක් කරනවා මේ බාර දුන්න සංදේශය අවුරුදු 3ක් තිස්සේ මහජන මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු විසින් අධ්‍යයනය කරලා ලබාගත් ශේෂ්ත්‍ර දැනුමත් එක්ක ඒකට අදාළ උපදේශකින් සමග කතා කරපු ඒ අපි දැක්ක දුටුව දේවල් හරහා හදාගත්ත වැඩසටහනක් තමයි අපි ඉදිරිපත් කරේ. මේ ආදායම් අධීක්ෂණ සහ මෙහෙයුම් කළමනාකරණ ඒකකය පිහිටුවීමේ අරමුණ තමයි අපිට ලැබෙන ආදායමේ ලීකේජ් නැත්නම් ආදායම් හරියට එකතු කරගන්න බැරි වීම වළක්වා ගැනීමේ ප්‍රධාන අරමුණ. මේ සඳහා තමයි අවශ්‍ය රෙවනිව් මොනිටරින් ඇන්ඩ් ඔපරේෂන් මැනේජ්මන්ට් යුනිට් එක. මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න අපිට අවශ්‍ය මානව සම්පත් අපි ගාව තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ සඳහා කැපවෙච්ච දක්ෂ නිලධාරි මණ්ඩලයක පුහුණු කිරීම විතරයි. මේ අධ්‍යයනයේදී අපිට අනාවරණය වුණා මේ රටට ආනයනය කරන ලබන භාණ්ඩවල අගය අඩුවෙන් ප්‍රකාශ කිරීම සහ ප්‍රමාණය අඩුවෙන් ප්‍රකාශ කිරීම සිදුවන බව. නෑ, ඇත්තටම මන්ත්‍රීතුමා ඔබතුමා කියන කාරණේත් එක්ක සමාන කාරණයක් තමයි අපි මතු කරන්න යන්නේ. මෙරටට ආනයනය කරන ලබන භාණ්ඩවල අගේ අඩුවෙන් ප්‍රකාශ කිරීම සහ ප්‍රමාණය අඩුවෙන් ප්‍රකාශ කිරීමේ වරදක් සිද්ධ වෙනවා. ඒ හේතුව නිසාවෙන් මෙරටට ගෙනෙන භාණ්ඩවල මූර්ත වටිනාකම 100%කින් පමණ සංගවන බව අපි සොයාගත්තා. ඒ හේතුව නිසාවෙන් අහිමිවන රේගුවේ ආදායම සහ මුළු රාජ්‍ය ආදායම දේශීය වෙළඳපොළ භාණ්ඩවල මිල කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති කරනවා. මේක තමයි සැබෑ තත්ත්වය. මෙන්න මේ තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි යෝජනා කරන්නේ මේ රේගුව සම්පූර්ණයෙන් තාක්ෂණය භාවිත කරලා සිංගල් වින්ඩෝ සිස්ටම් එකක් නැත්තම් එක තැනකින් සියල්ල කරගත හැකි. ඒ කියන්නේ අපි භාණ්ඩ පිටරට යවන හෝ පිටරටින් ගෙන්වන ඕනෑම කෙනෙකුට තමන් එක තැනකින් කරගන්න විදිහේ සිස්ටම් එකක් මේ රටට අවශ්‍ය. නැත්නම් මේක ගැලපුම් එක යනකොට හරි අමාරුයි එක එක තැන් වලින් කරගන්න තියෙන්නේ. ඒ අරහා අපි සමහර වෙලාවට දන්නේ විවිධ HS කෝඩ් තරම් මේ රටට ආපු භාණ්ඩ ප්‍රමාණය අපිට බලාගන්න විදිහක් නැහැ. විශේෂයෙන් ආරක්ෂාව ගැන කතා කරනකොට විවිධ කර්මාන්ත සඳහා මේ රටට එන විවිධ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වන එක දත්තයක් ලබාගත හැකි තැනක් නැහැ. විවිධ තැන් වලින් අපිට ලබා ගන්න වෙලා තියෙන්නේ. මේක තමයි ඉතාමත් වැදගත්කම. ඒ හරහා අපිට දත්ත විශ්ලේෂණය කරගෙන අපිට තේරෙනවා නම් සැක සහිත කර්මාන්තයක් නැත්නම් මේ තැනට මේ අමුද්‍රව්‍ය වැඩියෙන් පාවිච්චි කරනවා, මේ තැන වෙනත් ආකාරයේ කර්මාන්තයක් සිද්ධ වෙනවා, මේ ආදී සියලු දේවල් නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් මෙරට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ රෙවනිව් මොනිටරින් ඇන්ඩ් ඔපරේටින් මැනේජ්මන්ට් යුනිට් එක. ඒත් එක්කම තමයි සිංගල් වින්ඩෝ එකක් කරා එන්න නැත්නම් කස්ටම් එකට කස්ටම් පොයින්ට් එකෙන් එන සියලුම ද්‍රව්‍ය මොනවාද මේ රටට ආවේ කියන එක තැනකදී බලා ගන්න පුළුවන් වෙන විදිය සිස්ටම් එකක් රටට තිබුණොත් තමයි අර අපි යෝජනා කරන ජනගහනයේ සියලුම දෙනාම එකතු වෙලා හදන ඩේටාබේස් එක නැත්නම් දැනට ග්‍රාම සේවා වසම් එක්ක ගන්න දත් එක්ක හදන ඩේටාබේස් එක මේ සියල්ල සෙන්ට්‍රලයිස් සිස්ටම් එක තැනකට එකතු වෙන තැනකින් මොනිටර් වුණොත් විතරයි අපිට අවසානයේදී අධීක්ෂණය කරලා ඒ ආරක්ෂක පද්ධතීන් වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ රටට අවශ්‍ය බයෝමෙට්‍රික්ස් පාස්පෝර්ට්, එහෙම නැත්නම් බයෝමෙට්‍රික්ස් ඩෙන්ටි කාඩ්, එහෙම නැත්නම් බයෝමෙට්‍රික්ස් ඩ්‍රයිවිං ලයිසන්ස්. එහෙම වුණොත් එක්කෙනෙකුට බැරි වෙනවා ඩෙන්ටි කාඩ් දෙකක් ගන්න, එක්කෙනෙකුට බැරි වෙනවා පාස්පෝර්ට් දෙකක් ගන්න. ඒ හරහා අපිට හැකියාව ලැබෙනවා නියමිත ආකාරයෙන් විමර්ශනයකට ලක් කරන්න. ඒ නිසා උදාහරණයකට අපිට හරියට බයෝමෙට්‍රික්ස් ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා අපේ ඩෙන්ටි කාඩ් එක ගෙනහිල්ලා පාස්පෝර්ට් එක ලබා ගන්න කිසිම ලියවිල්ලක් ලබා නොදී. ඉතින් මේ ආකාරයේ වැඩසටහනක් අවශ්‍යයි. ඒත් එක්කම මට කලින් කතා කර මහින්දමවීර මන්ත්‍රීතුමා සඳහන් කරා මේ සංචාරක කර්මාන්තය ගැන. සංචාරක කර්මාන්තයේ සංචාරකයන්ට විශේෂයෙන් ගුවන් තොටුපළේදී වෙන සිදුවන අපහසුකම් ගැන මේ වෙලාවේ මතක් කරන්න ඕන. විශේෂයෙන් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉන්නවා. අපි දන්නවා ඊයේ පෙරේදා කැබිනට් අනුමැතිය ලැබුණා ඒ සංචාරකයන්ගේ පහසුකම් සලසන්න. ඒ දත්ත පද්ධතියක් ඇතුළත් කරලා ඒ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දීලා ඔවුන්ගේ ආගමන විගමන කටයුතු නියාමනය කරලා හරියට කරගන්න. ඉතින් ඒ වගේ දේවල් අපේ අවස්ථාවේ රටේ ඇති වෙමින් සියන වෙලාවේ තමයි මේ කනගාටුදායක සිද්ධිය ඇති වුණේ. ඒ වගේම මේ දිනවල සාකච්ඡාවට භාජනය වන මේ මඩකලපු සරසවිය ගැන, මඩකලපු විශ්වවිද්‍යාලය කියන නමින් හඳුන්වන එක විශ්වවිද්‍යාලයක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් යමක් කිව යුතු වෙනවා. මොකද ගරු ජනාධිපතිතුමා ඊයේ අපි දැක්කා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. ඇත්තටම මේ කාර්යය දැන් අදත් අපි පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශික අධීක්ෂණ අනුකාරක සභාවේදී අපි සාකච්ඡාවට භාජනය කරා. මේ උසස් අධ්‍යාපන ආයතනයේට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් කිසිම අනුමැතියක් තාම ලබා දීලා නැහැ සම්පූර්ණ පරීක්ෂණ සිදුවෙමින් යන්නේ. ඒ නිසා මේ පරීක්ෂණ සිදුවෙමින් යනවා කියන්නේ අපේ ක්‍රමවේදයක් තියෙනවා. රාජ්‍ය නුවන් උසස් අධ්‍යාපන අංශය හරහා ඉතාමත් ක්‍රමානුකූලව විනිවිදභාවයකින් යුතුව කවුරු හරි රාජ්‍ය නුවන් විශ්වවිද්‍යාලය රාජ්‍ය නුවන් උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට අනුමත කරගන්නව ඒ සඳහා අවශ්‍ය ඒ කාර්යයන් වලට ඉල්ලුම් කරාම ඒ ක්‍රමානුකූල ක්‍රමවේදයක් කරා සිද්ධ වෙන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට ක්‍රමයක් නැහැ, හැකියාවක් නැහැ, කාටවත් අණ දෙන්නවත් විදිහක් නැහැ මේ ක්‍රමවේදය තුළ ඇමතිවරයාටවත් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් අණ දෙන්න විදිහක් නැහැ මේ තියෙන විශ්වවිද්‍යාලයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කළ යුතුයි කියලා. එහෙම කරන්න ක්‍රමයක් නැහැ මේ රටේ. මේ රටේ ක්‍රමවේදය තුළ එහෙම කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඊයේ ජනාධිපතිවරයා මේ සාකච්ඡා කරන මේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය හරහා ගොඩනැගිලි ඉදි කරලා ලබා ගන්න උත්සාහ කරන උසස් අධ්‍යාපන ආයතනය මේ අපි කෙලින්ම ප්‍රකාශ කරා මේ සම්බන්ධයෙන් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ පුතා සම්බන්ධ ආයතන අද අපි දැනගත්තේ ආයතන හතරක් කරා තමයි මුදල් ඇවිල්ලා තියෙන්නේ මේ රටට. ඒක පැහැදිලිව අපි සොයාගෙන තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි අද ආපු රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරා ඒ ආයතනයට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ පරීක්ෂණ කරන්න කියලා. දැන් පොලිසිය ඉන්න නිසා ඇතුල් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතුලේ තමයි මේ පරීක්ෂණ අපි දිගින් දිගටම සිදු කරන්නේ. කිසිම අවසරයක් ලබා නොදෙන්න තීරණය කරගෙන තාම පරීක්ෂණ සිදු කර යන්නේ. එවැනි අවස්ථාවක විත්තිකාරයා ළඟ තියාගෙන ජනාධිපතිවරයා කියනවා නම් මෙය අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරන්න අවශ්‍ය පාඨමාලා ඔක්කොම හොයලා බලන්න කියලා නියෝගයක් දෙනවා නම් ඒක නියෝගයක් ස්වරූපයෙන් කියනවනේ ඒක වැරදි. ඒක නොගැලපෙන ලාභ ජනප්‍රියතාවය උදෙසා කරපු ප්‍රකාශයක් ජනාධිපතිවරයා. මොකද එහෙම කියන්න අයිතියක් තියෙන්නේ කොහොමද? නීතියක් තියෙනවා මේ රටේ. හිතන්න පුළුවන් විධායක බලතල යටතේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒවා සියල්ල බලතල දීලා තියෙනවා ඇමති මණ්ඩලයට. ඒ නිසා ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල වගකීම ජනාධිපතිවරයා බලෙන් පවරාගෙන එක් කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ ලාභ ජනප්‍රියතාවයට යන්න එපා. මේක වුණොත් මොකද වෙන්නේ? අර ඉතාමත් පැහැදිලි විනිවිදභාවයකින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඒ තාක්ෂණ ඇගයීම් කමිටුවල ඒ හරහා සිදුවන දේවල් තමන් ළඟ ඉන්න කෙනෙක් කිව්වොත් අනේ මේක කරලා දෙන්න කියලා ඒකට අග්ගාලා ඒ වෙලාවේ තියෙන ජනප්‍රියතාවේ බල්ලා ඒ වෙලාවේ තියෙන ඡන්ද ගැන හිතලා ක්‍රියා කරොත් මේ රටේ කිසිම විනයක් පවත්වා ගන්න බැරි වෙනවා. මේක ඇත්තරම දැක්කේ ඒ ඒ ඒ යෝජනා කරලා තියෙන ආණ්ඩුකාරවරයා ළඟ තියාගෙන තමයි මේක කියන්නේ. මොකද්ද මේ කතාව? එනිසා අපි දැඩිසේ ප්‍රතික්ෂේප කරන අය ක්‍රියාවලිය. මොකද
මේ විශ්වවිද්‍යාලය සම්බන්ධව ඔබතුමාලගේ මතය පැහැදිලිව කියන්න අපි ජනාධිපතිතුමත් සඳහන් කරේ ආණ්ඩුකාරවරයත් කිව්වේ අවශ්‍යනම් මේක ආණ්ඩුවට ගන්න පුළුවන්. අපේ බලාපොරොත්තු අපි යෝජනා කරන්නේ මේ විශ්වවිද්‍යාලයේ ආණ්ඩුවට ගන්න. ඒකට අවශ්‍ය පසුබිම ඔබතුමාලා හදන්න අමාත්‍යවරයාට ඒක යෝජනා කරන්න.
හොඳයි.
ඔබතුමා ආංශික කාරක සභාවේ ඉන්නවා ඒ යෝජනාවකින්.
පැහැදිලිවම අපි ඒක තමයි මේ දින මේ දිනවල සාකච්ඡා කරන්නේ ගරු මන්ත්‍රීතුමා. ඒක තමයි අපි යෝජනා කරේ. මේ යෝජනාව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. දැනට මතභේදයකට තුඩු ඇති බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ රජයට පවරාගෙන මඩකලපු විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරිපත් කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා හිටානින්ද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා මේ සිද්ධිය සම්පූර්ණ වාර්තාවක්. ඒ වාර්තාව හරහා ඔබතුමාලා තීරණය කරන්න මොකද
කරන්නේ?
නියෝජකාරක සභාපතිතුමනි මේක වහාම ඔබතුමාලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ඊළඟට පාර්ලිමේන්තුවට ගේන්න අපි ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානමින් ඉන්නවා.
ආංශික අධීක්ෂණ කාරක සභාවේ
වාර්තාව මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට යනවා. කැබිනට් මණ්ඩලයේ සති 6ක් ඇතුළත තීරණේ ලබා දිය යුතුයි. ඒක තමයි ආංශික අධීක්ෂණ කාරක සභාවල නීතිය. ඒ සඳහා තමයි අපි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ පැහැදිලිව අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ මේ ගැන තීරණයක් ගනී කියලා. අපි යෝජනා කරන්නේ මේක මේ තියෙන තත්ත්වය තුළ මෙතන ආයතනයක් තියන්න බෑ. මේක අනුබද්ධ කොයි හරි අමාත්‍යාංශයත් එක්ක අපිට පුළුවන් සංචාර කැමැත්තුමත් එක්කදලා සංචාර කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න පාඨමාලා හදලා සංචාරක අමාත්‍යාංශයටද කරන්න ඕන. එවැනි ආකාරයේ විවිධ යෝජනා තියෙනවා. එහෙම නැත්නම් පුළුවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ කරන්න අර සයිතම් එක සම්බන්ධ කරා වගේ. ඒක ඉතාමත් හොඳයි. මේ වගේ ආරක්ෂාව ගැන කතා කරනවා නම් ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා නම් එවැනි තැනක් එක්ක සම්බන්ධ කරලා ආරක්ෂාව වැඩි කරලා ළමයින්ට තියෙන ආරක්ෂාවදලා විනයගරුක විශ්වවිද්‍යාලයක් කරන්න පුළුවන්. මෙවැනි යෝජනා අපිට අවශ්‍ය. ඒ නිසායි අපි කියන්නේ නැහැ ජනාධිපතිවරයා කිව්ව පැහැදිලිව කිව්ව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරනවා කිව්ව එවලේ හිස්බුල්ලා අඳුකාරවරයා ළඟ තියාගෙන කියපු කතාව අපි දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. ඒක වෙන්න බෑ. ඒදී පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා මේ වෙලාවේ ජනාධිපතිතුමාව දැනුවත් කරන්න තමයි පාර්ලිමේන්තුවේ අපි කතා කරන්නේ. මොකද ඔබ රටම දන්නවනේ ජනාධිපතිතුමා අපිත් එක්ක සංවාදයක් එන්නේ නැහැ කියන එක. ඒක රට දන්න කාරණයක් නේ. ඒක ජන
කෝ මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ඒක ඔබතුමාලා දින 52 එතුමාත් එක්ක එකතු වෙලා හොරාණ්ඩුවක් හදන්නේ නැතුව ඒකනේ.
කාලය අවසානයි. හොඳයි.
අපි කියන්නේ ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවේ කියන අපි කියන මේ දේවල් ඇහුම්කන් දීලා ළඟ ඉන්න කෙනෙක්ගෙන් කියන බොරු දේවල් ඇහුව කවුද නැහැ මේ උපදෙස් දෙන්නේ?
කොහොමද අධ්‍යාපන
අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල නියාමනය කරන්නේ? අධ්‍යාපන අමාත්‍යාංශයට එහෙම අයිතියක් නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට තියෙන. ඒකවත්
කොහොමද සුදේ මන්ත්‍රීතුමා?
ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ
පාර්ලිමේන්තුව
හරහා මේ ගැන වාද කරලා ඒක කරන්න ඕන කියන එක.
විනාඩියක් ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියලා තියෙනවා රජයේ ඇමතිවරු කාගේවත් දරුවෙක් ඉස්කෝලේ ගිහලා නැහැ කියලා. මම ඒක නිවැරද කරන්න කැමතියි. මම දන්නේ අනිත් ඇමතිවරු කී දෙනෙක්ගේ දරුවෝ ඉස්කෝලේ ගිහලා තියෙනද කියලා. අපේ දරුවෝ නම් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. මම ඒක නිවැරදි කරන්න කැමතියි.
රජයේ කොළඹ. No point of order. Thank you, honorable minister.